නිරෝෂන් පෙරවන් තියෙනවා.
ගරු කතානායකතුමනි,
විනාඩි 8ක් තියෙනවා.
අද දින අයවැය විවාදයේදී මම හිතන්නේ වැදගත් වෙන්නේ අපි සංඛ්‍යාලේඛන වලට වඩා මේ රටේ සාමාන්‍ය ජනයාට මේ අයවැය තුලින් මොන වගේ සහනයක් ලබා දුන්නද කියලා. අද වෙනකොට කොරෝනා වසංගතයෙන් පීඩා විඳින තමන්ගේ රැකියාව කරගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන දුක් විඳින ඒ වගේම තමන්ගේ පවුල නඩත්තු කරගන්න බැරුව දුක් විඳින ජනතාව ගැන මේ අයවැය මගින් රජය බැලුවද කියලා අපි විපක්ෂයක් හැටියට අපි අද ප්‍රශ්න කරනවා. අපි දකිනවා අද ධීවර ජනතාව අද තමන්ගේ මාළු විකුණගන්න බැරුව ඒ වගේම මේ ධීවර ජනතාවට කොරෝනා වසංගතයේ යම් යම් ප්‍රමාණයකට ආසාදනය වෙලා අද මොනතරම් පීඩාවෙන් අද ජීවත් වෙනවද කියලා. මේ රජය මේ ධීවර ජනතාව කෙරෙහි හැරලවත් බැලුවද කියලා අපිට විපක්ෂයක් හැටියට අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මේ ධීවර ජනතාවට තමන්ගේ නිෂ්පාදනය විකුණගන්න බැරුව යනකොට මේ ඉන්න මැති ඇමතිවරු ඒකට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරාද කියලා අපිට විශේෂයෙන්ම ප්‍රශ්න කරන්න සිද්ධ
වෙනවා. ඔව් විජේසේකර මහත්මයා.
අනතර බාධා කරන නෙවෙයි. ධීවර සංස්ථා වශයෙන් මේ වන විට 1,800,000 මත්ස්‍යතොක මිලදී අරගෙන තියෙනවා ගරු එමතුමා. ගාතර විකුණ ගන්න බැරි නම් ඒක දෙන්න ධීවර සංස්ථාවට අපි මිලදී ගන්නවා. ඒත් අපි ඍජුව ගන්නවා අපි අතරමැදියෝ ගෙන්නම් ගන්නෙ නැහැ.
හරි.
බොහොම සුදුසුයි. ඊට පස්සේ ගරු එමතුමා ඔබතුමාගේ ওই ව්‍යාපෘතිය සාර්ථක නම් මෙතුමාට මේ මාළු කන්න ඕනේ නැහැ ගිහිල්ලා මේ 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 ටීවී එක ඉස්සරහා. ඉතින් ඒ හින්දා ඔබතුමාලා සාර්ථක නම් දිලිප් වේදාරච්චි මාළු කන්නේ මේ ටීවී එක ඉස්සරහා ගිහිල්ලා. ඒ හින්දා ඔබතුමාලගේ
අර නිරෝෂන් මන්ත්‍රීතුමා ඔබතුමා කියන්නේ කාරණා දෙකක්. මත්ස්‍යතොක විකුණ ගන්න බැරි එකයි මිනිස්සු ගන්න නැති එකයි කාරණා දෙකක්. අපි මත්ස්‍යතොක මිලදී අරගෙන තියෙනවා. මිනිස්සුන්ට ගන්න යම්කිසි සැකයක් තියෙනවා. ඒ සැකය දුරු කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් හදලා දෙනවා ගරු එමතුමා. ඒකයි මේකයි පටලව ගන්න එපා. ඔබතුමා හැමදාම එක පටලව ගන්න එක.
ගරු කතානායකතුමනි මම පටලව ගත්තේ නෑ ගරු කතානායකතුමනි. මත්ස්‍යතොක මෙතුමන්ලා ගන්නවා නම් එහෙනම් මත්ස්‍ය මිල ඔච්චර අඩු වෙන්නේ නෑ. මත්ස්‍ය මිල අඩු වෙන හින්දා තමයි දීවරයට අද ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. අපි දකින්නවා එදා මේ තෙල් මිල අඩු කරන්න කියලා මෙතුමන්ලගේ කාලේ 2015 ඉස්සෙල්ලා දීවරයා ඒක කියනකොට මෙතුමන්ලා වෙඩි තිබ්බා ඒ දීවරයන්ට. ඉතින් ඒ වගේ තමයි අද දීවරයන්ට සලකන්නේ. ඒ හින්දා මෙතුමන්ලගේ සුන්දර කතා අහන්න දීවරයා අද කැමති නැහැ. ඒ වගේම අද විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මෙතුමා දීවරයන්ට පමණක් නෙමෙයි එළවලු ගොවියට මොනවද කරේ. එදා එළවලු ගොවියට විවිධ දේවල් වගා කරන්න කියලා ඒ එළවලු ගොවියා ඒක විකුණන්න යනකොට ඒ එළවලු ගොවියට ඒකට අවස්ථාවක් තිබුණේ නැහැ. කුණු කොල්ලේට ඒ එළවලු ගොවියට ඒක දාලා ඒක පාඩු පිට පාටු ලැබලා වහබොන තත්වයට එළවලු ගොවියව මේ රජය එදා තල්ලු කර. ඒ වගේම අද දින මොනවද අපේ විදේශ ශ්‍රමිකයන්ට වෙලා තියෙන්නේ? විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න කිසිවක් අහන්න අද මේ රජයේ කවුද ඉන්නේ? විදේශ ශ්‍රමිකයෝ අද ඒ රටවල් වල ඒගොල්ලන්ට ඒ ගෙවල් කුලි ගෙවා ගන්න බැරුව රැකී රක්ෂා නැතුව ඒගොල්ලන්ට මේ ලංකාවට එන්න හරි ක්‍රමවේදයක් හදන්න කියලා ඒගොල්ලන් ඉල්ලනකොට අද ආණ්ඩුව කියනවා මේ රටේ නිරෝධානය කරන්න ඒගොල්ලන්ට ඉඩ පහසු ගන්න නැහැලු. ඉතින් ඒක විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නයක්ද? විදේශ ශ්‍රමිකයෝ බලාගන්න එක මේ රටේ ඒගොල්ලන් පුරවැසියෝ මේ රටේ රජයක වගකීමක්. ඉතින් ඒ හින්දා අපි කියනවා මේ රටේ නිරෝධායන මධ්‍යස්ථානවල ඒ තියෙන පහසුකම් වැඩි කරලා මේකට ක්‍රමවේදයක් හදන්න. මේක දැන් ඊයේ පෙරේදා වුණ කොරෝනා වසංගතයක් නෙමෙයිනේ. දැන් කොරෝනා වසංගතය වෙලා දැන් මාස ගාණක් වෙනවා. මේ විදේශ ශ්‍රමිකයෝ මේ රටට එන්න මාස ගාණක ඉඳලා ඒගොල්ලන් අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලනවා. නමුත් ඒකට ඇහුම්කන් නොදී අද ආණ්ඩුව විවිධ ව්‍යාපාරිකින්ට මේ අවස්ථාවල් දීලා ඒ විදේශ ශ්‍රමිකයන්ව හූරාගෙන කරන තත්වයට අද ඒ විදේශ ශ්‍රමිකයන්ව පත් කරලා තියෙනවා. ඒ වගේම ආනයනය ගැන කතා කරා. ආනයනය තහනම් කරනවායි කිව්වා. ආනයනය තහනම් කරලා අපේ රටේ රුපියල ඒක ස්ථාවර තබා ගන්නවායි කියලා. නමුත් අපි අහන්නේ මේ වාහන ආනයනය ඒ කර්මාන්තවලින් ඒ ව්‍යාපාරවලින් යැපුණු පුද්ගලයන්ට මොනවද මේ රජය කරේ? බයික් එක පවා අද අපේ දුප්පතාගේ එහාට මෙහාට යන්න තිබුණු ප්‍රවාහන වාහනයක් වන බයික් එක පවා අද මේ රටට ගෙනෙන්නේ දෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මොනවද කරේ? ඒ ව්‍යාපාරවල නියලුණු පුද්ගලයන්ට ඒවලින් තමන්ගේ ජීවිත තමන්ගේ දරුපවුල් රැකගත්ත පුද්ගලයන්ට මොනවද වෙන්නේ කියලා ආණ්ඩුවට ඒ කිසිම ගාණක් නැහැ. ඒ වගේම වතුකම්කරුවන්ට රුපියල් 1000ක් දෙනවා. මොන බොරුද මේ කියන්නේ? ආ වතු සමාගම් කියනවා ඒගොල්ලන් දෙන්නේ නැහැ කියලා. එතකොට මෙහි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා වතු සමාගම් වලට නියෝග කරනවලු මේ රුපියල් 1000 දෙන්න කියලා. ඉතින් අපි දෙනවද නැද්ද කියලා අපිට බලන් ඉඳ සිද්ධ වෙලා තියෙනවා. ජනතාවට බලන් ඉඳ සිද්ධ වෙලා තියෙනවා. නමුත් අන්තිමට මේක දුන්න නැත්තම් කවුද මේකට වග කියන්නේ කියලා ඒක රජයේ වගකීම ගන්න කවුරුත් නැහැ. ඒ වගේම අද වෙනකොට ඇඟලුම් කර්මාන්ත එදා 1990 ගණන් වල මේ ඇඟලුම් කර්මාන්ත මේ රටේ ස්ථාපිත කරපු හින්දා තමයි අපිට විශාල විදේශ විනිමයක් මේ රටට එන්නේ. නමුත් මේ ඇඟලුම් කර්මාන්ත ශක්තිමත් කරලා ඉස්සරහට ගිහිල්ලා ඒ වගේම අපි දැක්ක මේ දෙවනි කොරෝනා රැල්ල ඒ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව පටන් ගත්තා. ඒකෙන් වෙන හානිය අවම කිරීම සඳහා මේ රජය වැඩපිළිලක් ඉදිරිපත් කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට විශේෂයෙන්ම කුකුල් කර්මාන්ත කුකුල්ලොන්ට කෑම පවා මේ රටේ හරියට ඒව දෙන්න බැරුව අද කුකුල්ලු මියන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ වගේ සරල ආර්ථික කාරණා මේ රජයට කල්පනාකරණය කරගන්න බැරුව අද වෙනකොට ඍණ ආර්ථිකයක් කරා මේ අපේ රට අද ගෙනගෙන තියෙනවා. ඉතින් අපි කියනවා කොරෝනා වසංගතයත් එක්ක විවිධ රටවල් ඒ රටවල් වල ඉන්න ව්‍යාපාරිකයන්ට ඒ ජනතාවට විශාල සහන දෙන්න ඒ රටවල් ක්‍රියාත්මක වුණා. නමුත් අද අපි ලංකාව ගත්තාම අවම වශයෙන් තමයි අද සහන දීලා තියෙන්නේ. අවම වශයෙන් තමයි මේ මුදල්
තමයි කාලය අවසන්.
ඔව් මට මිනිත්තුවක් දෙන්න. ඒ අවම වශයෙන් තමයි මේ මුදල් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි කියනවා අද අපේ රටේ ණය ට්‍රිලියන 14යි. ඒක දල දාසක නිෂ්පාදනයේ 93%. ඒ වගේම අවුරුද්දකට ණය සහ පොලිය ට්‍රිලියන් 2ක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට අපි වැඩපිළිලක් කරන්න ඕනේ. ඒ වැඩපිළිල කොරෝනා හින්දා අපිට ඊටත් වඩා අමාරු වෙලා තියෙනවා. ඒ සඳහා වහාම වැඩපිළිලක් ඉදිරිපත් කරන්න කියලා රජයට අපි කියනවා. එහෙම ඉදිරිපත් කරන්නේ නැතුව දිගටම මේ රට අසමත් කරන්න එපා. රජයේ ඒ වගේම ජනාධිපතිතුමාගේ අසමත්භාවය ජනතාව අපිට පටවන්න එපයි කියලා කියමින් වගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා තුමාට විනාඩි 10ක් තියෙනවා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම 20/21 වසර සඳහා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී මම සතුටු වෙනවා අපේ විපක්ෂ නායකතුමා කතා කරලා කාමරයට ගිහිල්ලා ඉන්නේ නැතුව මේ කතාවට පොඩ්ඩක් ඇහුම්කන් දුන්නා නම් එතුමා හරි සංවේදී වෙලා කතා කළා. මේ අර නිවාස අධිකාරිය සහ ඒ අමාත්‍යංශයේ සේවකයෝ ඉවත් කිරීමක් ගැන ඒ ගැන අපිට කියලා දෙන්න තිබුණා. ඒ නිසා එතුමා මේ කතාව යන අතරතුර හරි ආවනම් එතුමාට අපි කියලා දෙනවා එතුමා අමාත්‍යංශයේ කරපු ආකාරය සහ නිවාස වැඩපිළිවෙල කරපු ආකාරය. මොකද ඒ අයවැය තුල සුවිශේෂී තැනක් ගිය ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් රටේ මිනිස්සුන්ගේ නිවාස කරගෙන. ඒ වගේම නිරෝෂන් පෙර මන්ත්‍රීතුමා කතා කරලා වාඩි වෙද්දී මට හිතුනේ එතුමා අර ආර්ථික සංවර්ධන අමාත්‍ය රාජ්‍ය අමාත්‍යවරයා නෙවෙයිදෝ කියලා. මොකද එතුමා කියනවා එලෝලු ගොවියා විනාසයි කියලා. එලෝලු ගොවියෝ අපි දන්නවා පුත්තලන් දිස්ත්‍රික්කයේ ඒ වගේම රටේ ඉන්න අයට ශීතාගාර හදලා දෙනවා කියලා ඒ එලෝලු ගොවියට ඒ අයවැය 4-5 තුලම කරපු වංචාව ගැන. දීවර ගැන කතා කරනවා දීවරයටත් ඒ වැනිම පොරොන්දු දුන්නා මිසක් පොරොන්දු පත්‍රේ හිටියා මිසක් කිසි දෙයක් යථාර්ථයක් කළේ නැහැ. ඒ වගේම ඊයේ පෙරේද කතාවලදී මම අහගෙන හිටියා හර්ෂ සිල්වා මහත්තයා කියනවා මේ සහල් සමූපකාර සමිතිය මොකද්ද ඒක මේ පොළොන්නරුවේ තියෙන ශක්ති සහල් සමූපකාර සමිතිය කරේ හර්ෂ සිල්වා මහත්තයාටයි ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාටයි මැතිවරණය කිරීම. මං අද ඒක හැන්සාඩ් කරන්න මල් ළඟ තියෙනවා රූප රාමු එක්ක සියලු දේවල්. ඒගොල්ලෝ දේශපාලනය කළේ ඒගොල්ලෝ එදා හම්බන්තොට දිස්ත්‍රික්කයට 1/8ක් දුන්නේ නැහැ. මං පස්සෙන් ගිහිල්ලා කිව්වා මෝල් හිමියන්ගේ සංගමයේ විදියට රටේ සෑම දෙනාටම පොදුවේ වීටික ලබා දෙන්න කියලා ඒ වැඩ කටයුත්ත කරේ නැහැ. එතුමන්ලා අද උතුරුමැද පළාතේ ආණ්ඩුකාරයා ඒ වගේම උතුරුමැද පළාතේ සමුපකාර කොමසාරිස් අද පරීක්ෂණයක් තියලා තියෙනවා මිලියන 150කට වැඩිය වංචා කරලා විශාල මුදල් වංචාවක් ඒ හර්ෂසිල්ව මහත්තයා හදපු සමුපකාර සමිතිය. ඒ නිසා මේ වැඩක් කරගන්න බැරි අය අද කොවිඩ් වල එල්ලිලා. දැන් අපි දන්නවා ලෝක වසංගතයක් තියෙද්දී රටේ ආර්ථිකය මොන තැනටද යන්නේ කියලා. එදා රටේ ආර්ථිකය ඕගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ කතා කරද්දී මිනිස්සු කිව්වේ ආර්ථිකය කෑවා කියලා. ඕගොල්ලෝ දන්නවා එදා ඕගොල්ලෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරේ මොනවද? එදා ඔයගොල්ලෝ හැම දවසම පරිපූර්ණකයක් දැම්මේ මොනාටද? ඔයගොල්ලන්ට සුපෝපභෝගී වාහන ටික ගන්න. අද මැති ඇමතිවරු විතරක් නෙවෙයි, අද අමාත්‍යවරු විතරක් නෙවෙයි, අද සියලු දෙනා මේ රටේ අනවශ්‍ය වියදම් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා එදා නිවාස අධිකාරියට විශාල පිරිසක් අනවශ්‍ය විදිහට බඳවාගෙන තමුන්ගේ දේශපාලන ක්‍රියාවලිය නියෝලෝපු හින්දා ඕගොල්ලෝ දන්නව හම්බන්තොට දිස්ත්‍රික්කයේ දාස් ගාණක් තරුණ තරුණියන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න වුණා. එතුමාට තිබුණනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔච්චර සුරපුරයක් කෙරුවා නම් එහෙ ඉඳලා ඡන්ද ඉල්ලන්න. අද මෙතන බණ භාවනා දේශනා කරනවා. එතුමාට තිබුණනේ ඔය පන්සල් හදුවා කියලා කියපු ආකාරයට කෙරුවා නම් හම්බන්තොටින් ඡන්ද ඉල්ලන්න. ඇයි එතුමා පැනලා කොළඹට ආවේ? ඒ මිනිස්සු ලෑස්ති වෙලා හිටියා මැතිවරණ වේදිකාවට ගොඩ වුණොත් ගහන්න. අපිට කතා කරලා කිව්වා ඔබතුමා දන්නවනේ හම්බන්තොට ඔබතුමා දැන් මේ ආණ්ඩුවෙන් යාඥා කරනවා ගෙවල් ටික හදලා දෙන්න කියලා. ඉල්ලීම් කරනවා ගෙවල් ටික හදලා දෙන්න කියලා. ගෙවල් ටික හදලා තිබුණා නම් අපෙන් ඉල්ලුවේ මොනවද? ගෙවල් නෙමෙයි ඔක්කොම කටු ගෙවල්. ගෙවල් නෙමෙයි ඔක්කොම නටබුන්. මොනවද ගෙවල් හදලා තිබුණේ? ඔබතුමා කෑ ගහන්න එපා පොන්සේකා මන්ත්‍රීතුමා. ඔබතුමා කිව්වා ඔබතුමාට තුනටිය පණ නැහැ කියලා හොඳ වාහනයක් ඕන කියලා. ඔබතුමා කිව්වා ඔබතුමාට ගමන් බිමයි යන්න තුනටිය පණ නැහැ හොඳ වාහනයක් ඕන කියලා. එහෙම තමයි ඔබතුමාලා වරප්‍රසාද ගත්තේ. මෙතන දැන් මේ ඇවිල්ලා කතා කරලා කියනවා ලෝකෙ දිනුවා, රට දිනුවා, ජාත්‍යන්තරයේ දිනුවා, අරකයි මේකයි කියලා. ඒ නිසා ගරු කථානායකතුමනි, මේගොල්ලෝ බාල් නැටුව මිසක් රජය කෙළුවේ
නැහැ.
අරේ කොඳ හොඳන පණ තියෙනවා. හමුදාවට අනදුන්න අවුරුදු පහක්. තමුන්නාසේ දැනගන්න මම වාහනයක් නැතුව පුද්ගලික වාහනයෙන් මාස 10ක් අවතාරයේ වැඩ කරා.
ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි.
අපි දැක්ක පුද්ගලික වාහනේ ගිය හැටි. මොකද අපි සිටියේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ තමයි. ඔබතුමා කිව්වා කොන්ද පණ නැහැ මට හොඳ වාහනයක් ඕන කියලා. මතක තියාගන්න. එහෙමයි මිනිස්සුන්ගේ පරිතද කරගන්න කිව්වා. එදා හිටපු නායකයා කිව්වා පරිතද කරගන්න කියලා. ඔයගොල්ලෝ පරිපූර්ණක දදා කෝටි ගණන් වාහන ගත්තා. හරිද? අමාත්‍යංශ ලක්ෂ 3400 මාසෙට අමාත්‍යංශ ලක්ෂ 3400 වේදම් කෙරුවා. අර හිටපු පාලිද තෙවරප්පරුව කිව්වා හෝටල් බුක් කරලා වන සංරක්ෂණය කරනවා කියලා බාල් නැටුවා කියලා. ඒක තමයි ඕගොල්ලෝ කළේ. නැතුව වෙන දෙයක් නෙමෙයි මම පෙන්වන්න. ඒ වගේම මම කියනවා පැහැදිලිවම ගරු කථානායකතුමනි, මම මේක හෑන්ඩ්සාට් කරනවා. හරිද? පෝස්ටර් ගහන්න බිලියනයකට වඩා නිවාස අධිකාරිය වියදම් කරා. හැබැයි වියදම් කරලා තියෙන්නේ ගෙවල් හදන්නේ පහුගිය අවුරුදු 5ටම මේගොල්ලෝ ගෙවල් වලට වියදම් කරලා තියෙන බිලියන එකමාරයි. ඉතුරු ඔක්කොම පෝස්ටර් ගහන්න වියදම් කරේ. හරිද? ඉතින් ඒ නිසා ඔබ තමුන්නාන්සලට කියනවා, ඔබ තමුන්නාන්සලා අද මෙතන නිවාස ගැන කතා කරද්දී කෝ සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිවරයාට එන්න කියන්න. එතුමාට කියන්න කතා කරලා කාමරේ ඉඳන් අහන් ඉන්න එපා. ඇවිල්ලා මේවට උත්තර දෙන්න කියලා. ගරු කථානායකතුමනි මේ මන්ත්‍රීතුමාලගෙන් අහන්න තමුන්ගේ දිස්ත්‍රික්කවල කොහෙද ගෙවල් හැදුනේ කියලා. තමුන්ගේ දිස්ත්‍රික්කවල මොනවද? ඔබතුමා කෑ ගහන්න එපා. ඔබතුමා මගෙන්ම ඉල්ලුවනේ ගෙවල් ටික හදලා දෙන්න කියලා. ඔබතුමා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් කෑ ගහන්න එපා. ඔබතුමා මගෙන්ම ඉල්ලුවා ගෙවල් ටික හදලා දෙන්න කියලා. ඒ නිසා මම කියන්නම් ගරු කථානායකතුමනි, නිවාස ඉදිකිරීම අමාත්‍යාංශ යටතේ තියෙන ආයතන ඔක්කොම විනාශ කළා. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මිලියන 500කට 114 පොලියට උගස් තියලා පෝස්ටර් ගැහුවා.
මිලියන 200ක් හම්බ කරන්න ඕන තැන මිලියන 6ට මේ ආදායම වැට්ටුවා ආදායම වැට්ටුවා මේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඉවර කළා එහෙම කියලා තමයි දැන් කියන්නේ මේ අපි ආණ්ඩු කරනවා කියලා හරිද විනාශ කළා ඒ වගේම ඉංජිනේරු සංස්ථාව මම ඒකත් හෑන්ඩ්ෂොට් කරනවා අද මේ සියලුම වාර්තා මම මේ සියලු වාර්තාකරු කතානායකතුන් හෑන්ඩ්ෂොට් කරනවා ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ 25 දෙනෙක් අමම්පොළ ඉඩමේ අඹ අහුලන්න පොල් අහුලන්න ගිහින් දැම්මා අමම්පොළ ඉඩමේ කාගේද කියන එක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නවා ඒ නිසා පෞද්ගලිකත්ව නෙමෙයි තව සේවකයෝ ගණනාවක් ජාල් සැලූන් එකේ කාගේද ජාල් සැලූන් එක සැන්ග්‍රිල්ලා එකේ තියෙන ජාල් සැලූන් එකේ තුවා හොදන්න ගිහින් දැම්මා ඒ ගිහින් දැම්මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මිසක් වෙන කවුරුත් නෙමෙයි හොයාගන්න මං ඒ සියලු රූප රාමු එක්ක මම හෑන්ඩ්ෂොට් කරනවා ගරු කථානායකතුමනි ඒ නිසා අපි ඔබ තමුන්නාන්සේලාට කියන්නේ මේ වෙනුවෙන් අපි ඔබ තමුන්නාන්සේලාට කියන්නේ වෙනම පරීක්ෂණ කෝටි දෙකක් කොලේ පෙන්නන්නම් කොලේ වහලා ඔයාලා වගේ අපි ගහන්නේ නැහැ කොලේ වහලා අපි ඔයාලා වගේ ගහන්නේ නැහැ කොලේ ඕනද ඕනම නම් රූපෙත් එක්කම පෙන්නන්නම් ලස්සනට තියෙනවා ඒ නිසා ගරු කථානායකතුමනි හරිද බිලියන 26ක් මේ වෙද්දි රටේම මිනිස්සු නායකාරයෝ කරලා කවුද කරලා තියෙන්නේ ගෙවල් හදා ගන්නවා කියලා 2015 මෙන් තියෙනවා කොලේ බලා ගන්න
ඔබතුමයි කාලය ඉවරයි
මෙන් තියෙනවා මට තව විනාඩි 5ක් දුන්න අපේ වන්නදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේන් බලන්න මේ සේවකයා වැඩ කරන්නේ ඉංජිනේරු සංස්ථාවේ තුවා හොදන්නේ පඩි කෝටි දෙකකට වැඩියේ මේ 26 දෙනාට මේ අවුරුදු 5ට පඩි ගෙව්වා කවුද ඇහුවේ මේ කාගේද සැලුන් එක කාගේද ටීම් එක කවුද මෙතන ඉන්නේ ඒ නිසා අපි මේ සියලු දේවල් මේවා ජාතික අපරාධ ගරු මන්ත්‍රීතුමා මේවා ජාතික අපරාධ ගෙවල් හදනවා කියලා ගෙවල් හැදුවා නම් සජිත් ප්‍රේමදාස මහත්තයා මම ඒකයි කිව්වේ හම්බන්තොටින්ම ඡන්දෙ ඉල්ලනවා ගෙවල් හදනවට වැඩිය මිනිස්සු නායකාරයෝ කෙරුවා බිලියන 26ක් අද උතුරේ මිනිස්සු අපිට කතා කරලා කියනවා ගෙවල් හදලා දෙන්න කියලා අද රට වටේ ඉන්න මිනිස්සු කතා කරලා කියනවා ගෙවල් හදලා දෙන්න කියලා ඒ මිනිස්සුනේ කන කර උගස් තියලා ඒ මිනිස්සු මහපාරට ඇදලා දැම්මා
දැන් ඔබතුමා කතා අවසන් කරා නම් හරි
රැකී ආරක්ෂා දෙනවා කියලා
මහපාරට
ඇදලා දැම්මා ඒ සියලු දේවල් වලට ව්‍යාජ විදියට පඩි ගෙව්වා පඩි ගෙවන්න භාණ්ඩාගාරේ මුදල් වියදම් කරා ඒ ආයතන වලට මුදල් වියදම් කරා ඒ නිසා අපි කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට පැහැදිලිවම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ බණ භාවනා කරනවට වඩා යථාර්ථයක් තමුන්ගේ වැරද්ද පිළිගන්න කියන්න තමුන් දැන් කිරියල්ල මහත්තයාට ඊ අපි කතා කරපුවාම කිව්වා හන්තාන ඉඩම ගැන එතකොට කිරියල්ල මහත්තයා කිව්වා ඒක මගේ ඉඩමක් ඒ නිසා මම ඒක අධිකරණයට ගිහලා ඔප්පු කරගන්නම් කියලා ඒ නිසා තව ඉඩම් ගත්තු ගොඩක් අය ඉන්නවා ඒ සියලු දෙනාට නඩු වෙනවා ඒ සියලු දෙනා ඒ වෙලාවට කතා කරලා කියන්න තමුන් නිදුද ඒක කියන්නවත් අද විපක්ෂ නායකවරයා එන්නේ නැහැ පාර්ලිමේන්තුවට ඒක කියන්නවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ ඒ නිසා තමයි අපි කියන්නේ මේ කරපු ජාතික අපරාධ වෙනුවෙන් එතුමා මං හිතන්නේ එතුමා බලාපොරොත්තු වෙනවා නම් තව කල්ප කාලෙකින් රජයක් ගන්න එතුමාට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ එතුමා ආණ්ඩු කරන්නේ කොහොමද එතුමා අමාත්‍යංශේ කරලා පෙන්නලා තියෙනවා එතුමා ෆේල් කියලා වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස ෆේල් කියලා අමාත්‍යංශේ හරහා පෙන්නලා තියෙනවා දැන් මේ කාටත් පාස් ෆේල් කියන්නේ නැණ්ඩපා එයා පෙන්නලා ඉවරයි හම්බන්තොටින් ෆේල් කියලා පෙන්නුවා නම් ඒ සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි වෙන කවුරුත් නෙමෙයි ඒ හදලා දුන්නු හැම දෙයක්ම කැලේට ගිහිල්ලා දැම්මා අපි නිවාස 16000ක් මහත්තයෝ ලබන වසරේ නිවාස 16000ක් හැම මැතිවරණ කොට්ටාසෙමටම තට්ටු ගෙවල් නිවාස 100 බැගින් අපි හදලා දෙනවා මේ වෙද්දි 10000කට වැඩි අපි මේ මේ වෙද්දි රට පුරා ඔබට ගෙයක් යටතේ අපි නිවාස හදලා තියෙනවා අපි නායකාරයෝ කරලා නැහැ අපි එක මිනිස්සෙක් මේ 10000ට නායකාරයෝ කරලා නැහැ අපිට බිලියන 20කට වැඩිය බිලියන 20කට වැඩිය මේ අයවැය තුල මුදල් වෙන් කරලා තියෙනවා උතුරේ ඉඳලා පේදුරු තුඩුවේ ඉඳලා දේඋන්දුර තුඩුවට එනකන් මිනිස්සුන්ගේ ගෙවල් හදලා දෙන්න අද මිනිස්සු සන්තෝෂෙන් මේ ගෙවල් වල ජීවත් වෙනවා දරුවෝ සන්තෝෂෙන් ජීවත් වෙනවා ඒ නිසා ඒ දේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙකුට ආත්ම තෘප්තිය ලබා ගන්න බැරුව ගියා ගරු කතානායකතුමනි ඇයි බැරුව ගියේ හැමෝම නායකාරයෝ කෙරුවා 2015 තියපු මුල් ගලක් තාම ඒ විදිහටම තියෙනවා 20 වෙනකන් ඔයගොල්ලෝ හදන්න මුදල් ලැබුවේ නැහැ මුදල් දුන්නේ නැහැ එකෙන් එකට ඕගොල්ලෝ කලේ මුල් ගල් තියතිය යන්නේක මිසක් වෙන දෙයක් නෙමෙයි රූපවාහිනී සංස්ථාවට කියන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ බූදලෙන් හරි රූපවාහිනී සංස්ථාවේ මිලියන 110 ගෙවන්න කියලා සුද්ධවන්තයෝ වගේ කතා කරන්නේ නැතුව ඒ නිසා මේ ආණ්ඩුව මේ ස්වභාවිකව මේ කොවිඩ් ලෝක වසංගතය තුල ආර්ථිකය අඩු මට්ටමකට ආවට ඔයගොල්ලෝ එදා ආර්ථිකය 107 තිබිච්ච ආර්ථිකය 102ටත් අඩුවට අරගෙන ආවේ මංකොල්ල කාපු හින්දා කියලා මතක තියාගන්න ඔයගොල්ලෝ ඒ වෙලාවේ ආණ්ඩුව රජය රට මිනිස්සු සියලු දෙනා මංකොල්ල කාපු නිසා තමයි ආණ්ඩුව ඔය තත්ත්වෙට වැටුනේ රට මේ තත්ත්වෙට වැටුනේ කියලා මතක තියාගන්න කිසිම හැඟීමක් නැතුව හම්මන්තොට නාමල් රාජපක්ෂ ඇමතුමක් කිව්වාගේ හැඟීමක් නැතුව හම්මන්තොට විකුණලා දාපු නිසා තමයි ඕගොල්ලන්ට ධෛර්යය මේ විදියට පාඩම් ඉගෙන දුන්නේ කියලා මතක තියාගන්න ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි හැම දෙයකම තියෙනවා හැම දෙයකම තියෙන අනාවරණයක් අපි ඉදිරියේදී මේ සියල්ල අපි අනාවරණය කරනවා ඉංජිනේරු සංස්ථාවට කරපු දේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට කරපු දේ අමාත්‍යාංශයේ නිවාස අධිකාරියට කරපු දේ තමුන්ගේ මධ්‍යම සංස්කෘතික අරමුදලට කරපු දේ අපි අනාවරණය කරනවා අපි සියලු දේවල් අපි පෙන්වලා දෙනවා අද මිනිස්සුන්ගේ එකම පිහිට මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් විතරයි ඒගොල්ල මිනිස්සුන්ව බලා ගන්නවා එදා 2005 බාර අරගෙන අවුරුදු 30ක යුද්ධය ඉවර කළා සංවර්ධනය කරලා දුන්නා ඒ සියල්ල විනාශ කරා ඒ සියල්ල විනාශ කරා ඔය දුලිප්පේ දාරච්චි මහත්තයා උනට වැඩි කෑ ගහන්න එපා අද ඔය හයිවේ එකේ හරි යන්නේ ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පින් සිද්ධ වෙන්න නැත්තම් ඔබතුමාට ඒකවත් නැහැ ඒ නිසා බොරුවට කරගන්න එපා සජි ප්‍රේමදාස මැතිතුමා තමයි මුල් ගල් දිවේ ස්ටාක් ඒක තමයි හැදුවේ අනේ දුන්නු කාලේ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ හෝ හෙට දවසේවත් මේ විපක්ෂ නායකතුමාට මේවට උත්තර දෙන්න කියලා ඉල්ලමින් දුන්නු කාලේ ස්තුතිවන්ත වෙන්න හෙන්නා බොහොමත්ම ස්තුතියි
ඒක විනාඩි දෙකක් ඉතුරුනවා දිවා භෝජනයේ සඳහා අද දින උදේ කාලේ සීම් වාරයේ අවසන් කරනවා